පාර්ලිමේන්තු ස්ථාරණියෝ ගං 27-2 යටතේ අසන ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි වගන්ති 90 රජයේ විසින් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් භාවිතා කිරීම සඳහා විසර්ජන 50 කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන. එම 50 කෙටුම්පතට පාර්ලිමේන්තු කණුමැටි ලබා ගැනීමෙන් පසු එහි අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ වගකීම රජයට හා අදාළ රාජ්‍ය ආයතනවලට අයත් වෙනවා. ඒ අනුව රජයේ විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය යෝජනා ප්‍රායෝගිකව ඉටු වූයේ කෙතරම්ද, අනුමත කළ ප්‍රතිපාදන කෙසේ භාවිතා කළේද සහ ඒ මගින් ප්‍රතිඵල ලබාගෙන ඇති ආකාරය කෙබඳුද යන්න දැන ගැනීම වැදගත් කරුණක් වෙනවා. එමගින් රජයේ ආර්ථික කළමනාකරණය, මුදල් පරිහරණයේ පාරිදෘශ්‍යභාවය සහ අයවැය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවැරදි අගීමක් සිදු කළ හැකි වෙනවා. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා. රජයේ 2025 වර්ෂය සඳහා කොපමණ අයවැය යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කරනු ලැබුවේද? ඒ එක්කෙක් යෝජනා සහ ඒ සඳහා අනුමත කරනු ලැබූ ප්‍රතිපාදන ප්‍රමාණයන් කොපමණද? එම අයවැය යෝජනාවල ප්‍රගතිය මැනවැලීම සඳහා වගකීම් දරන නිශ්චිත රාජ්‍ය ආයතනය කුමක්ද? 2025 අයවැය යෝජනාවල මේ වන විට ප්‍රගතිය මූල්‍ය සහ භෞතික ලෙස වගකීම දරන අමාත්‍යංශ ලෙස වාර්තාවක් අයවැයට පෙර සභාගත කළ හැකිද? 2025 වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කළ යෝජනා තුළින් මේ වන විට අපේක්ෂිත ඉලක්ක සපුරා ඇති යෝජනාවන් කවරේද? එම එක් එක් යෝජනා සඳහා වැය වූ සමස්ත මුදල කොපමණද? එය සමස්ත අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක්? දැනට කිසිදු අයුරකින් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණු යෝජනා කවරේද? එවන් යෝජනා තිබේද? එම යෝජනා ආරම්භ නොකිරීමට හේතු මොනවාද? මෙරට ජංගම ගිණුමේ හිඟය, කරන්ට් account deficit එක, මූල්‍ය හිඟය, fiscal deficit එක, සහ වෙළඳ හිඟය, trade deficit එක කොපමණ? එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක්ද වැඩිවීමක්ද? එය මෙරට දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන්ව දක්වන්නේද? මේ වසර සඳහා විදේශ ආධාර හෝ ණය සහ ණය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය වෙන්වෙන්ව සභාගත කළ හැකිද? රජයේ බලාපොරොත්තු වූ පරිදි ඍජු විදේශ ආයෝජන 2025 වසරේදී ලබාගත හැකි වූයේද? ඒකෙන් අපි දැනගන්න කැමති ඉලක්කය වුණේ මොකක්ද? ලබාගත්තේ කොපමණ ප්‍රමාණයක්? ඒ කොපමණ ප්‍රමාණයක්ද? 2026 වසර සඳහා ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී රජයේ වැඩපිළිවෙල පිළිබඳ මෙම සභාවට පැහැදිලි කිරීමක් කළ හැකි. ස්තුතියි.
ගරු මාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මම කල්ලිලා සිටිනවා.
ගරු විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහලා ඒකට පිළිතුරට කල්ලිල්ලනකොට අපි සම්ප්‍රදානුකූලව ඒකට අවස්ථාව දෙනවා. නමුත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට නොවැම්බර් 7 වෙනිදාට අපි දන්න විදිහට අයවැය කතාව ඉදිරිපත් කරනවා. ඉතින් මම ඇහුවේ බොහෝම සරල ප්‍රශ්න ටිකක්.
ගරු
මේ විනාඩියක් ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නවලට පිළිතුරු ටික ඇත්තටම මුදල් අමාත්‍යංශයේ මේ වෙනකොට සතුව තියෙන්නට ඕන. එහෙම නැත්නම් කොහොමද අයවැයක් හදන්නේ? මේක බරපතල ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්න ටිකක් ඇහුවේ. මේ දත්තවත් මේ මුදල් අමාත්‍යංශයේ සතුව නැත්නම් මේ මොහොතේ කොහොමද අයවැයක් හදන්නේ? එක්කෝ දත්ත ටික නැහැ, සංඛ්‍යා ලේඛන ටික නැහැ, තමුන්නාන්සලා සංඛ්‍යා ලේඛන ටික ගොනු කරලා නැහැ. මොකක්ද ඒකට ඔබතුමා දෙන උත්තරේ මේක මේ බේසික් ක්වෙස්චන්ස් නේ ගරු අමතුතුමා
විපක්ෂනායකතුමා
මේ 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 සරල ප්‍රශ්න අහන්නේ
ගරු අවසන් කරන්න ගරු විපක්ෂනායකතුමා
නෑ මොකද මොකද ගරු ගරු කතානායකතුමා සමාව ඉන්න මම මේක මම මෙහෙම කවදාවත්
ඔබට ඉදපත් කිරීම අවස්ථාව ලබා දුන්නා ඒ කාරණාව
නෑ නෑ ගරු කතානායකතුමනි ගරු කතානායක සමාව ඉන්න කවදාද ඉදිරි දින මට පොඩ්ඩක් කියන්න ඊළඟ දිනේ අයවැය කතාව ඊළඟ දිනේ අයවැය කතාව මොකද ඉදිරි දිනේ මම මේ මම කවදාවත් මෙහෙම මැදට පැනලා මම මෙහෙම මැදට පැනලා බලපෑම් කරලා නැහැ නමුත් ගරු කතානායකතුමනි මේ දත්ත ටික මොනවද මං අහලා තියෙන්නේ මේ 2025 යෝජනා මොනවද කොච්චරක් වියදම් කරලා තියෙනවද ඒ වියදම් කරපු ප්‍රතිශතය කුමක්ද මේ සරල ප්‍රශ්නනේ මේකක් නැතුව කොහොමද හත් වෙනිදට අයවැය කතාවක් ඉදිරිපත් කරන්නේ
ගරු අන්පක්ෂේ ප්‍රධාන සමිතිතුමා
ගරු කතානායකතුමනි හත් වෙනිදා අයවැය ඉදිරිපත් කළා අට වෙනිදා පස්සේ පවත්වන විවාදෙදීත් අපි වට උත්තර දෙනවා ඊට අමතරව අපි එකඟතාවයට ඇවිල්ලා තිනවා හැමදාම උදේ 27/2 එකක් පමණක් ගන්න ඉතින් ඒවත් උත්තර ලබා දෙනවා ඒ අවස්ථාවත් අපිට තියෙනවා ඒ මුළු විවාදය තුළින්ම අපි ඔයගොල්ලෝ උත්තර දෙනවා උත්තර අපි කරපුවත් උත්තර දෙනවා අපේ සල්සුම් ටික ඉදිරිපත් කරනවා
ගරු රවී කරුණානායක මහතා ගරු ගරු මේ ගරු විපක්ෂනායකතුම මොකද පොයින්ට් ඔබතුමා පොයින්ට් ඔපෝඩ් එක
ගරු කතානායකතුමනි මෙහෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න කල්ලිල්ලපු කිසිම අවස්ථාවක් අපි බාධා කළ නැහැ විනාඩියක්
විපක්ෂනායකතුමා
මේ පොයින්ට් ඔපෝඩ් එක මට දෙන්න මේ අවස්ථාව
දැන් ඔබතුමා
විනාඩියක්
පැහැදිලි කරලා විවාදයකට යන්න විදියක් නැහැ ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27/2 ඉදිරිපත් කරන්න
දැන් ඒ ප්‍රශ්නේ උත්තරේ ලැබුණාම ෆිස්කල් පැත්තෙන් මට බයයි මේ අහන මූල්‍යමය පැත්තටත් ඒ වගේම උත්තරයක් එවිද කියලා. උතර කිව්වත් අයවැයට පස්සේ ගන්නවයි කියලා. එතකොට අපි මේ විපක්ෂය කර්මන්‍ය කරන වැඩපිළිවෙලක් ලෙසයි කතා නැතු
මොකද? ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා.
මේ වරප්‍රසාද ආරක්ෂකරන්නේ ඔබතුමා. ආණ්ඩුව විතර නෙමෙයිනේ. ඉතින් මේක කොයි හරි
කොයි ආකාරයකට මේකේ
මේ මෙතුමාගේ මෙයා නෙමෙයි. මේ මහ බැංකුවේ ප්‍රශ්නෙක තමයි මට පේන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්න.
ඔන්න මං කියනවා නමුත් උත්තරෙත් ලබලා දෙන්න ඕනේ කියලා පදනමෙ මම ඉන්නේ. Honorable Speaker, I seek your permission to raise this question under 27(2). 2022 ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකා මූල්‍ය පිරිහීම ස්ථාවර කිරීම සඳහා විශාල ආභරණයකින් ගිය නායකත්වයේ දැක්විය. එහි අභියෝගයට මුහුණ දීමට ගත් උත්සාහය සම්මානය ලක්වද ප්‍රතිශත 105% ද්‍රව්‍යශීලිය පිරිහීමේ ඉලක්කයක් නියම කර තිබේ අපේ ආර්ථික යථාර්ථය ආදායම් ඉතිරි කිරීම හා තරංකාරී තත්ත්වය ක්‍රමයෙන් අඩුවන චක්‍රය සිර වෙමින් පවතී ද්‍රව්‍ය ද්‍රවශීලතාවය පිරිහීම 105% පවත්වා ගත් විට අවුරුදු 4ක කාලයක් තුළ රුපියලේ සාමාන්‍ය ප්‍රතිශතය 25%කින් පමණ අඩුවේ මෙය අප ජනතාවගේ ආර්ථික ආරක්ෂාවෙන් දැඩි බලපෑමක් සැලසේ ප්‍රතිශත 105% ඉලක්කය දැස ඉන්ෆ්ලේෂන් ටාගට් ඔෆ් 5% ඔන් බ ස්පීකර් නිසා දේශීය නිෂ්පාදන නොමිනල් ජීඩීපී අංකාත්මකව වැඩි වූවද එය ඵලදායිතාවයේ පදනම් වූ සැබෑ වර්ධනයක් සඳහා සහය නොදක්වයි මෙය ණය ගාස්තු වැඩි කරමින් ආයෝජන අවස්ථාව අඩු කරමින් වෘත්තිකයන්ට විදේශ අවස්ථාව බලාපොරොත්තු වීමට මඟ පෙන්වයි මේ අතර 1:1 පොලි අනුපාතය ඉහළ යෑමෙන් රජයේ අයවැය සඳහා රුපියල් බිලියන 16ක් පමණ 160ක් පමණ පිරවුමක් සහ 1 රුපියලකින් කල්පිත අගය අඩුවීම රජයේ අයවැයට රුපියල් බිලියන 45ක බලපෑමක් සිදු වෙයි. ලෝකයේ බොහෝ කුඩා විවෘත ආර්ථිකයන්ද ද්‍රවශීලිය පිරිහීම 2%ක් පමණ පාලනය කරයි. එය පෙනී යන්නේ ප්‍රචලිත පුරුද්දක් ලෙස නොව ගෘහස්ථ මිල අගය ආරක්ෂා කිරීම ණය ගාස්තු අඩු කිරීම සහ ආයෝජන විශ්වාසය තහවුරු කිරීම සඳහා වේ 2%ක ඉලක්කයක් පැනවීමෙන් ජනතාවගේ ඉතිරි කිරීමේ ආරක්ෂා වීමත් රුපියලේ ශක්තිමත් වීමත් ශ්‍රී ලංකා ස්ථාවරත්වයට හා විශ්වාසයට බැඳුණු රටක් බව පෙන්වීමක් සිදුවේ මම ඇමතුමාගෙන් මේ ප්‍රශ්නේ ඉවරෙන් ඉස්සලා කියනවා ඊයේ මහ බැංකුවේ අධිපති කතා කරපු විදියට ආණ්ඩුවට පරිභාරව යනවද නැද්ද කියන එක මම දන්නේ මේ ස්වාධීනත්වයෙන් කොච්චර වෙලා තියෙනවද කියලා මම කතානායකතුමාට ඒක පෙන්නලා දෙනවා අද රජයේ ප්‍රතිපත්ති අංක පමණක් අලංකාර කරන නමුත් සැබෑ වටිනාකම හීන කරන සෞන්දර්යාත්මක ප්‍රයත්නයක් බවට පත්වී ඇත ජනතාවගේ වැටුප් සහ ඉතිරි කිරීම් ගාස්තු සහ සමග තබා ගැනීමට නොහැකි වන්නේ නම් සහ අපේ වෘත්තික පිරිස විදේශගත වීම තවදුරටත් වේගවත් වන්නේ නම් කිසිදු සංඛ්‍යාත ඉලක්කයක් අපිව බේරීමට නොහැකිය. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ ද්‍රවශීල පිරිහීම 2%-3% පරාසයකට අනුකූලව පවත්වා ගැනීමක් සමග සැපයුම් පාර්ශ්වයේ ආර්ථික ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමයි. That economic revigoration, reinvigoration. එබැවින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ පිරිහීමේ ඉලක්කය පවත්වාගෙන යාමට හේතු මොනවාදයි සහ 2%-2% පිරිහීමේ ඉලක්කයක් මගින් ජනතාවට ආශාව හා විශ්වාසය නැවත ලබා දිය හැකි බව මා ගරු අමාත්‍යතුමාගෙන් විමසීමට බලාපොරොත්තු වෙමි. මගේ ප්‍රශ්න ටික කතානායකතුමනි, එක, ගරු අමාත්‍යතුමනි, බොහෝ සාර්ථක ආර්ථිකයන් 2%-2% ද්‍රව්‍ය පිරිහීම ඉලක්කයක් පවත්වා ගන්නා විට ශ්‍රී ලංකාවේ සහ මධ්‍යම බැංකුවේ 5%-5% ඉලක්කයක් තෝරා ගත්තේ මක් නිසාද? එක් 1% පොලි අනුපාතය වැඩිවීමක් රජයේ අයවැය සඳහා රුපියල් බිලියන 160ක් පමණ අමතර පිරිවැයක් ඇති කරයි යන්නේ ඇත්තේද? 1 රුපියලක අගේ අඩුවීමක් නිසා that every 1 rupee that depreciates has an impact of 40 billion on the government coffers. 45 පමණ බලපෑමක් ඇති බව අමාත්‍යතුමා තහවුරු කරනු ලබනවාද? එවිට 5%-5% පිරිහීම ඉලක්කය මුදල් ස්ථාවරත්වය අනුරූපද? 4. රජයේ අනුමත කරන 5%-5% පිරිහීමේ ප්‍රතිපත්තිය යථාර්ථව වර්ධනය නොවන නමුත් සංඛ්‍යාත්මක වර්ධනයට පමණක් හේතු වන සෞන්දර්යාත්ම පියවරක් බව අගය කරන්නේද? So it is a 5% nominal growth, but the real growth is only 2%, so there is a depreciation in the overall position. So if you allow the inflationary target of 5% to take place, it's counterproductive for the development of the country. I'm sure the minister can lecture me on that. පස්වෙනි එක, 5%-5% ඉහළ පිරිහීම පවත්වා ගැනීමෙන් ජනතාවගේ ඉතිරි කිරීම කෙරෙහි ඇති බලපෑම මැන ගැනීමට මූල්‍ය අමාත්‍යාංශ විසින් ආධ්‍යාත්මක සිදුකර තිබේද? 6. විදේශ ආයෝජනයට උසස් පිරිහීමක් තාවකාලිකව පිළිගන්නා රටක් ලෙස ශ්‍රී ලංකා පෙන්වීම දිගුකාලීන ආයෝජන විශ්වාසය සඳහා හානිදායක බව රජයේ පිළිගන්නවාද? Honorable Speaker, if you are going at an export, foreign direct investment of 36 billion, export earnings by 2030, and an investment of FDI of 15 billion by 2030, there is no way that you can have an anticipated 5% inflationary target and expect the investors to come to this country. I'm sure Prime Minister would have faced this in India when she went, she said, come and invest in our country, but without tax holidays, without confirming and protecting your rupee, you will never have that investments coming in. I'm sure the minister will respond adequately when this question comes about. 7. මධ්‍යම බැංකුව හා රජය අතර මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක් අග්‍රීමන්ට් එක යලි සකස් කරමින් 2%-2% පිරිහීමේ පරාසයක් පිහිටුවීමට ගැන ඇමතිතුමා සිතා බලනවාද? 8. නීතිය 5% පිරිහීමක් නිසා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර small and medium enterprises are crushed today. ඒ සුළු සහ මධ්‍ය ව්‍යාපාරය නැකිලින්න බැහැ. එක පැත්තකේ 10%-10% ගෙවපු පොලි අනුපාතය 30%-30% ගෙනිහිල්ලා ඒක ලොකුවට සද්ද කළා මේක ආරක්ෂා කරනවා කියලා කියන අය අද ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. කරුණා කළා ඒකේ non performing loans ලෙස යවන්න දෙන්න එපා එමුතුමා. මේව තුල මේ 5% මේ උද්දමනය ඇති කිරීම තුල මේ ප්‍රශ්නයක් තව උග්‍ර වෙනවා. ඊට පස්සේ 9 එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල IMF මේ 5% ඉලක්කය පිළිබඳ කෙසේ ප්‍රතිචාර දැක්වියද? එය ණයධාරිතාව ගිවිසුම් තුළ සඳහන් කර තිබේද? අනිකුත් බහුපාර්ශ්ව මල්ටිලැටරල් ඒජන්සීස් මේ කෙසේ පෙන්වා මේ ආයතන මේ කෙසේ පෙන්වා ඇද්ද? 10. අවසානයේ ගරු ඇමතිතුමා ජනතාවගේ ඉතිරි කිරීම ආරක්ෂා කරමින් රජයේ මූල්‍ය භාරය අඩු කරමින් විදේශ ආයෝජන සහ කුසලතා ආපසු ගෙන ඒමට උපකාරී වන 2%-2% පිරිහීමේ ඉලක්කයක් පිහිටුවීම සඳහා රජය යළිත් සිතා බැලිය යුතු කාලය එළඹ තිබේද නැද්ද කියන එක දැනුවත් කරන්න. So I'm sure the Honourable Minister will give a very representative answer to the complex issues that I have asked from the monetary policy.
Honourable Minister.
Garu Kathanayakathumani, Garu Mantrithuma Mathukala wage sankirna prashna gananawak e wage meka gata gahila thiyenawa visheshayenma moolasthavarathwe pilibanda karanaya e nisama meeta toraturu taakshanika toraturu api ganna gannak sambandha wenawa maha bankwe aayathana gananawak meka ekathu karagenimena usahayagatta toraturu ganna එතකොට ගරු කථානායක තුමනි මේ මූලික කාරණා කීපයක් මම ඉදිරිපත් කරන්නම් මෙට පිළිතුර මම ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අද උත්තරේ දෙන්න වෙන්න නමුත් මෙහි ගත්තාම ඔබ මතු කරන කාරණේට ගැට ගැහිලා තියෙන මේ මූල ස්ථාවරත්වයේ තියෙන ප්‍රධාන විචල්යන් ඇතුලේ ප්‍රධාන විචල්යන් කීපයක් තියෙනවා එකක් ඔබ සඳහන් කරපු උද්දමණය ඒ වගේම ඔය කියන අපි ලියන්න කරුණු ගන්නවා ඒ කියන්නේ උද්දමණය එවගේම පොලි අනුපාතය විදේශ විනිමය අනුපාතය එතන මේ මොහොත වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ රාජ්‍ය ආයතන සහ ආණ්ඩුවක් විදියට ඒ මූල ස්ථාවරත්වයේ අත්කරපත් කරලා තියාගන්න අනවශ්‍ය විචලනයකට යන්නේ නැතුව විශේෂයෙන්ම දැන් ඉන්ෆ්ලේෂන් කියන ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකකයි මේ වැඩ කරන්නේ ඒ ටාගට් එක අපි ආණ්ඩුව ගන්නකොටම තිබිච්ච ෆ්‍රේම්වර්ක් එකේදී මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් එකඟ වෙලා තියෙනවා ඒ ඔව් ඒ ටාගට් එක ඔව් අපි ඒක වෙනස් කර ගැනීමට වැදගත් වෙන කාරණේ කරු මන්ත්‍රීතුමනි ස්ථාවරත්වයේ කියන්නේ අපි දැන් උදාහරණයක් එක කාරණයක් විතරක් මේ ඉන්ෆ්ලේෂන් එක පැහැදිලි කරන්නම් ඒ ෆ්‍රේම්වර්ක් එකේ ඉදදී ඒ ටාගට් එකේ පහ තීරණය කරපු එක හරිද වැරදිද තව ඕනද නැද්ද කියන එක ඊළඟ රිවීවේකදී තමයි ගන්න වෙන්නේ ඒ පිළිබඳව අපිට තොරතුරු මම මහා බැංකුවෙන් ලබා ගන්න. මොකද ඒක ඉවර වෙන්නේ 2026 මාර්තුවලදී. ඒතකොට දැනට වැඩ කරන්නේ ඒ 105 ටාගට් එක ඇතුලේ. නමුත් ඒ ටාගට් එක ඇත්තටම මහා බැංකුව සහ ආණ්ඩුව විදියට ගත්තාම ඒ ටාගට් එක පැනලා ගිහින් නැහැ. තාමත් අපි හිතෙන්ට ළඟා වෙලා නැහැ. කියන්නේ ඉන්ෆ්ලේෂන් එක ඇරෙස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උද්දමනය මේ වගේ අස්ථාවර තත්වයකදී අනවශ්‍ය විදියට පිමි පැනල යන්න ගත්තොත් මේ අර ආර්ථික රිකවර් කරන වැඩේ කරන්න බෑ. කෙසේ වෙතත් මම මූලික පැහැදිලි කිරීමකුයි කරේ කරු මන්ත්‍රීතුමනි. මේකට විස්තරාත්මකව පැහැදිලි පිළිතුරක් ඉදිරියේදී මම දෙන්න බලාපොරොත්තු වෙනවා.
ගරු රවිකරණාගමන්තුතුමා
27 2 යටතේ අගමැතිතුමයි මේ කැබිනට් මණ්ඩලය ඔක්කොම ඉන්නකොට අපි ප්‍රශ්න අහන්නේ අපි නොදැනුවත් කරුණ ටික එලිදරව් කළා ජනතාවට පෙන්වලා දෙන්න මේ 76 සාපය වෙනුවෙන් මේ ඇවිල්ලා තියෙන අලුත් ආණ්ඩුව සාපේ නැති කරන යන එකක් දැන් අපිට පේන විදිහට සාපය නෙමෙයි තියෙන ප්‍රශ්නේ දැන් ඒ ප්‍රතිපත්තිම ගෙනියනවා මහා බැංකුවේ හිටපු එක්කෙන ඒ ආකාරයෙන්ම තියෙනවා
ගරු මන්ත්‍රීතුමා මේ දැන් මේ දැන් ආය දැන් අදාළ කාරණාවට දැන් පොයින්ට් ඔපෝඩ් එකක් මේ ගරු මේ කරුණායක මන්ත්‍රීතුමා
ඔබතුමාගේ ඉල්ලන්නේ පුටුවෙන් මේ තියෙන දවන ප්‍රශ්නේ මීට ඉස්සෙල්ලා මේ ෆිස්කල් පැත්තෙන් අහපු උත්තරේට කන්දරපාරක් දුන්නා දැන් මම අහන මූල්‍ය පැත්ත මොකද ආයෝජනය කරන්න කට්ටිය ඉල්ලනවා අගමැතිතුමා ගිහලා මූල්‍ය පැත්ත ආයෝජනය කරා හරි
ඔබතුමා ලබා දුන්නා විස්තර වාර්තාව කාර්තා දෙනවා කියලා කිව්වනේ ගරු මන්ත්‍රීතුමා අපි කාලය පිළිබඳ ගැළලුවක් තියෙනවානේ අමාත්‍යාංශ නිවේදන ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යාංශ නියෝජන
මේ කියලානේ ගරු කථානායක තුමනි අමාත්‍යාංශ නිවේදන විදියට මේ ඉදිරිපත් කරන්නේ අපේ පැරණැගුණා අපේ හර්ෂද සිල්වා මහත්මයා මතු කළ අපේ විසර්ජන කෙටුම්පත පිළිබඳව කාරණේ අර වැය ශීර්ෂ සම්බන්ධයෙන් ඒ කරුණු කිහිපයකුයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අංක 24.58 ඇල ඉරක් 65 දරන 2025 10/18 දිනෙති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව අමාත්‍යාංශවල විෂයන් වෙනස් වීමට අනුරූප වන පරිදි අයවැය සඳහා කළ යුතු ගැළපීම් සම්බන්ධයෙන් තමයි මේ කරුණ මතු කිරීම සිද්ධ වුණේ අපේ වාර්ෂික විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව විෂයන් වෙනස් කිරීම සිදු වූ ප්‍රථම අවස්ථාව මේක නෙවෙයි ඒ වගේම වරින් වර මෙවැනි විශේෂ සංශෝධන සිදු කිරීම සාමාන්‍ය තත්ත්වයක් ඉහත ගැසට් පත්‍රයට අනුසාංගිකව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ ආයතනවල වෙනස් වීම පහත පරිදි සාරාංශගත කරන්න පුළුවන් අපේ මේ නිවේදනයට අනුව එක නව අමාත්‍යාංශයක් ඇති කිරීම සිදු වෙනවා මෙතෙක් ප්‍රවාහන මහාමාර්ග වරායසා සිවිල් සේවා ගුවන් අමාත්‍යාංශයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වූ වරායසා සිවිල් සේවා සිවිල් ගුවන් සේවා විෂය සඳහා නව අමාත්‍යාංශයක් ඇති කිරීම. දෙක, අමාත්‍යාංශවල නාමය සංශෝධනය කිරීම. මෙතෙක් පැවති අමාත්‍යාංශ දෙකක නාමය ඒට අයත් වන විෂයන් අනුව සංශෝධනය වෙලා තියෙනවා. ඒ අනුව පෙර පැවති නාමය නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යාංශය දැන් වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය විදියට. දෙක, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනස් වෙනවා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වශයෙන්. තුන්වෙනි කාරණය, අමාත්‍යාංශවල විෂයන් සංශෝධනය වීම. පහත, පළමු තීරුවේ දැක්වෙන අමාත්‍යාංශ යටතේ මෙතෙක් ක්‍රියාත්මක වූ විෂයන් කිහිපයක් දෙවන තීරුවේ දැක්වෙන අමාත්‍යාංශ යටතට පවරලා තියෙනවා. එතකොට පළවෙනි තීරුවේ දානවා දැනට තිබිච්ච අමාත්‍යාංශ, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යාංශය ගැසට් පත්‍රයට අනුව දෙවන තීරුවේ එනවා අපි සිදු වූ සංශෝධනය. ඒ අනුව එම අමාත්‍යාංශයෙන් නාගරික සංවර්ධන විෂය ඉවත් කරනවා. ඊළඟට ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යටතේ වරාය සහ සිවිල් ගුවන් සේවා විෂය ඉවත් වෙනවා, වගේම අනිත් පැත්තට නාගරික සංවර්ධන විෂය ඇතුළත් වෙනවා. හතරවෙනි කාරණය, දෙපාර්තමේන්තු අමාත්‍යාංශ යටතේ වර්ගීකරණය වීම. දෙපාර්තමේන්තු කිහිපයක් ඒවායේ විෂයපතේ මෙතෙක් පැවරී ඇති අමාත්‍යාංශ වෙනුවට වෙනත් අමාත්‍යාංශ යටතේ වර්ගීකරණය සිදු කරලා තියෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තු වැයසීර්ෂ 336 වෙළඳ නාවික ලේකම් කාර්යාලය කලින් පැවති අමාත්‍යාංශයේ තමයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය. එය අලුත් අමාත්‍යාංශය වන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට මාරු වෙනවා. ඊළඟට දෙපාර්තමේන්තුව වැයසීර්ෂ 311 ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කලින් පැවතුනේ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේදී නව වෙනස් වීම අනුවය ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට වැටෙනවා. ඊළඟට වැයසීර්ෂ 320 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණේ එය මහජන ආරක්ෂක පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට මාරු වෙනවා. වැයසීර්ෂ 337 කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට තිබුණේ එය කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට යොමු වෙනවා. පස්වෙනි කාරණය, ආයතන රාජ්‍ය ආයතන වෙනස් වීම. මෙම ගැසට් පත්‍රය අනුව වෙනත් අමාත්‍යාංශ වෙත පවරා දී ඇති ආයතන ලයිස්තුවක් ඒ සභාගත කරන්න පුළුවන් එමුණුම් එකේ තියෙනවා. ඒ දල වශයෙන් දක්වා තියෙනවා මෙම රාජ්‍ය ආයතන ඒවා අයත්ව තිබූ අමාත්‍යාංශයේ වෙනුවට දැන් වෙනත් අමාත්‍යාංශයක් යටතේ වර්ගීකරණය වෙනවා. මෙහිදී ඇතැම් ආයතන වාණිජ පරමාර්ථයෙන් පිහිටුවා ඇති භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදීමක් සිදු නොවන ආයතන වේ. තවත් ඒවා නව 50 ගැසට් වීමත් සමග අලුත්ින් ඇති වූ සමාගම් හෝ ආයතන වේ. මෙම වෙනස් වීම වලට සමගාමීව අයවැය ඇස්තමේන්තුවල සහ විසර්ජන පනතේ සිදු කළ යුතු වෙනස් වීම පහත පරිදි වේ. මෙම සංශෝධන මීට පෙර මේ හා සමාන අවස්ථාවල සිදු කර ඇති ආකාරයටම සිදු කරනු ලැබේ. ඒ අයන්න විෂයන් සංශෝධනයට අනුකූලව 2025 වර්ෂයේ අදාළ කාලය තුල කටයුතු කිරීමට හැකිවන පරිදි 2025 අයවැය ප්‍රතිපාදන උපයෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදාළ අමාත්‍යාංශවලට උපදෙස් නිකුත් කිරීම. ඒ අනුව වර්ෂයක් මැදදී මෙලෙස අමාත්‍යාංශවල විෂයන් විශාල ලෙස වෙනස් වන්නේ නම් අදාළ වර්ෂයේ විසර්ජන පනත සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ. නමුත් පූර්වාදර්ශ අනුව අමාත්‍යාංශවල විෂයන් සැලකිය යුතු ලෙස වෙනස් නොවන්නේ නම් පූර්වාදර්ශය අනුව චක්‍රලේඛයක් මගින් හෝ උපදෙස් ලිපියක් මගින් ඒ වන විට ඉතිරිව පවතින අයවැය ප්‍රතිපාදන විෂයන් අතර බෙදී ගොස් ඇති ආකාරය අනුව මුදල් රෙගුලාසි 208 ප්‍රකාරව අදාළ අමාත්‍යාංශ වෙත පැවරීම සිදු කළ හැකි වේ. මේ සමග අමුණා ඇති අයවැය චක්‍රලේඛ අංක 3/2024 ඒ සඳහා පූර්වාදර්ශයකි. ඒ නිසා මෙතෙන්දී අවධාරණය කරන්නට ඕන ගරු කථානායකතුමනි 2025 වෙන් වෙලා තිබුණු විසර්ජන පනතෙන් වෙන් වෙලා තිබුණු සමස්ත වියදම් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. ඒ රාමුව ඇතුළෙම තමයි මේ අදාළ අමාත්‍යාංශ වෙනුනාට පස්සේ මේ තාක්ෂණික වශයෙන් ඒ යොමු කිරීම වෙන්නේ ඒක වෙනස් වෙලා නැහැ. ඒ වගේම අමාත්‍යාංශ ප්‍රමාණයත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කිසිම ආකාරයකට වැඩි වෙලාව වෙනස් වෙලා නැහැ. ඒවා යටතේමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක අවසාන කොටස ඒ විෂයන් සංශෝධනයට අනුකූලව 2026 විසර්ජන පනත් කෙටුම් පත්‍රස අවශ්‍ය කරන සංශෝධන සිදු කිරීම. ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම් පත්‍ර අදාළ ගැළපීම් අයවැය කාරක සභා අවස්ථා සංශෝධනයේ මගින් සිදු කරනු ලැබේ. එලෙස සංශෝධන සිදු කරන ආකාරය පිළිබඳ නිදසුණක් මේ අමනුම දෙකේම ඉදිරිපත් කරලා තියෙනවා. මෙවැනිම අමාත්‍යාංශ විශේෂ සංශෝධනයක් මෙයා සමානවම අංක 2412 එළිරක් පහදරන 2024 11 25 වෙනි දින ගැසට් පත්‍රයේ මගින් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ඉහත ආයතනයේ දැක්වෙන ක්‍රමවේදයම අනුගමනය කරනවා. ඒ වගේම සාකච්ඡාවකදී මතුණ දැන් අලුතින් අමාත්‍යාංශයක් නිර්මාණය වෙනවා. ඒ අමාත්‍යාංශයට වෙන් වෙන ශීර්ෂය 176. ඒතර 176 අපේ 2026 ඉදිරිපත් කරපු يعني පනත් කෙටුම් පතේ තිබුණේ නැහැ. නමුත් එය අපි ආණ්ඩුව ලබා ගන්න කලින් 176 කියලා කියන්නේ ports and shipping විදියට වරායසා නාවික අමාත්‍යාංශයේ විදියට තිබිච්ච head එක ශීර්ෂය. ඒතර එවැනි වෙනම අමාත්‍යාංශයක් අපි ආණ්ඩුව පිහිටුවට පස්සේ පවතින නැති නිසා 176 ඊට පස්සේ භාවිත වුණේ නැහැ. ඒ නිසා දැන් අපි 26 පනත් කෙටුම් පත් ඉදිරිපත් කරද්දී මේ අමාත්‍යාංශයක් හදලා තිබිච්ච නැති නිසා 176 allocate වෙන්නේ නැහැ. නමුත් අපිට කාර්ක සභා අවස්ථාවේදී ඒ 176 ඒ අමාත්‍යාංශය වෙනුවෙන් යොදා ගැනීමේ ඉඩකඩ තියෙනවා.
හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා.
We appreciate the answer given by the honorable minister. Just make sure that you know we have a copy of what you table. You know, and in the meantime, for the next 2 months, you know, we were told yesterday that it would be a temporary arrangement. But if assets are going to be shifted between ministries and so on, it has to be, you know, legislatively provided for. That's all we have to say here.
Garu Kathanayakathumani, etuma visin sidu karapu e wedagath prakashaye sambandhayen විරුද්ධ පක්ෂයේ අදහසත් ප්‍රකාශ කරන්න විනාඩි දෙකක කාලයක් මං ඉල්ලනවා. කථානායකතුමනි, මෑතකදී සිදුවෙච්ච අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යාංශ දෙකක විෂයන් වෙනස් වෙලා අමාත්‍යාංශ තුනකට බෙදුණා. විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට තිබුණේ අමාත්‍යාංශ 24යි. මේ සංශෝධනයෙන් පස්සේ ඒක කැබිනට් අමාත්‍යාංශ 25 දක්වා වැඩි වුණා. අමාත්‍යාංශ සංශෝධනයත් සමග විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධව ඇතිවිය හැකි ගැටලු පිළිබඳව අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීම යෝග්‍යයි කියලා මම සභානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නා. ඊට අමතරව ඊයේ මේ සභාවේදී හිටපු මුදල් ඇමතිවරයෙක් වෙච්ච රවි කරුණානායක මැතිතුමත් අපේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරා. මම කියන්න කැමතියි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඊයේ හවස රැස්වීමක් ඇඳෙව්වා සභානායක කාර්යාලයේදී සියලු නිලධාරීන් කැඳවලා මමත් රවි කරුණානායක මන්ත්‍රීතුමත් විපක්ෂ නායක ලේකම්තුමත් විපක්ෂයේ වෙනුවෙන් සහභාගී වුණා. එහිදී අපි පෙන්වලා දුන්නා කැබිනට් සංශෝධනයත් එක්ක විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධව නෛතික හා තාක්ෂණික ගැටලු ඇති වෙන්න පුළුවන් කියන එක. ඒකෙදී තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් අපි යම් යම් එකඟතාවලට ආවා. දැනට කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබෙන කාරක සභා අවස්ථාවේ වැඩසටහන එලෙසම ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට අපට එකඟතාවයේ පළ කරා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 78(3) ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම් පතට පාර්ලිමේන්තුව තුලදී යෝජනා කරනු ලබන යම් සංශෝධනයක් ඒ පනත් කෙටුම් පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුතුය කියලා සඳහන් වෙලා තිබෙනවා. එනිසා අපි මේ නෛතික ගැටලුවක් ඇතිවීමට ඇති ඉඩකඩ පිළිබඳ අපේ නිරීක්ෂණ අපි මේ සාකච්ඡාවට ඉදිරිපත් කරා. රජය නෛතික පසුබිම් පිළිබඳ වගකීමක් රජය විසින් බාර ගන්න බව සඳහන් කරා. අදත් ඒක තමයි ස්ථාපනය කරේ. ඉතින් අපි කියන්නේ විරුද්ධ පක්ෂයේ අපිට නෙමෙයි නෛතික පසුබිම පිළිබඳ වගකීම තියෙන්නේ ආණ්ඩුවට කියන එක මම ප්‍රකාශ
කරනවා.
ඊයේ දවසේදී රවි කරුණායක මන්ත්‍රීතුමාත් හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමාත් මතු කරපු මේ ප්‍රශ්නය ගරු ගායන්ත කරුණාතිලක විරුද්ධ පක්ෂ සංවිධායකතුමා සඳහන් කරපු ආකාරයටම අපි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙනහල්ලා ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ නිලධාරීන් ගෙනහල්ලා සාකච්ඡා කළා. ගරු කතානායකතුමනි, මම හිතනවා මේ ප්‍රශ්නය අපි පැහැදිලි කරගත්තොත් අනාගතයටත් ඒක වටිනවා කියලා. දැන් මේ මෙවැනි ආකාරයේ විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබියදී කැබිනට් සංශෝධනයක් වුණොත් කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් අපිට පූර්වදර්ශ කීපයක්ම තිබෙනවා. මං ආසන්නතම පූර්වදර්ශයක් ගන්නම්. 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 27 වෙනිදා ගැසට් කරලා 2023 ඔක්තෝබර් 5 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඔක්තෝබර් 5 වෙනිදා කෙටුම්පත ඉදිරිපත් කරාට පස්සේ 2023 ඔක්තෝබර් මාසේ 23 වනදා එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැබිනට් සංශෝධනයක් කරනවා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන ගැසට් නිවේදනයේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා හැටි ඉන්න කෙහෙල් රඹුක්වැල්ල, කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්න මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය හැටි ඉන්න රමේෂ් පතිරණ කියන අය ඉවත් වෙලා මෙන්න මේ සංශෝධනය සිදු කරනවා. කෙහෙලි රඹුක්වැල්ල පරිසර අමාත්‍ය, මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය, රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය. එතකොට කලින් විසර්ජන පනත් කෙටුම්පත ගේනකොට කෘෂිකර්ම සහ වැවිලි කියන කර්ම අමාත්‍යංශයක් තිබුණ නැහැ. වෙන තිබුණේ වෙන වෙන අමාත්‍යංශ. නමුත් දැන් මේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පසුව තමයි කැබිනට් සංශෝධනය සිදු වෙන්නේ. ඒ අවස්ථාවේදී මේ වැය ශීර්ෂ අංක ඒ වෙලාවේදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැය ශීර්ෂ අංක 135 289 293 පරිසර අමාත්‍යංශ 160 කෘෂිකර්ම 118 281 285 292 සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ 111 220 මේව සාකච්ඡා කරනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිතක දැන් අපි යෝජනා කරලා තියෙන හැටියට අතරම විපක්ෂ නායක අපේ මේ විපක්ෂය විසින් හදපු අපේ අයවැය කාලසටහන අනුව මේ අමාත්‍යංශ දෙකම විවාදයට ගැනීමට නියමිතලා තිබුණේ එක දවසකදී. එතකොට ඒ අමාත්‍යංශ දෙකේ තිබුණු විෂයපතියන් තමයි අමාත්‍යංශ තුනකට කැඩෙන්නේ. අපිට එකඟ වෙන්න පුළුවන් ඒ දවසේදී ඒ අමාත්‍යංශ තුනටම අදාළ කලින් අමාත්‍යංශ දෙකකට අදාළව තිබූ වැයශීෂ සියල්ලම එදාට සාකච්ඡා කරන්න. අන්තිම සාමාන්‍යයෙන් විපක්ෂයෙන් උදේ විවාදය ආරම්භ කිරීම සඳහා රුපියල් 10කින් වැයශීෂ කපා හැරීමේ යෝජනාවේදී සඳහන් කරන්නේ මේ වැයශීෂ වල අංකය. යනු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට වැඩිමනත් වශයෙන් එතකොට දැන් 2023 දී මේ සාකච්ඡා වෙනකොට ගරු විපක්ෂ සංවිධායකතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සාකච්ඡා කරලා තියෙන්නේ 2022 මේ 11:30 පරිසර සාකච්ඡා කරන්න වෙන දවසකදී. එහෙමත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එක දෙවෙනි කාරණය තමයි දැන් අපි අලුත් ප්‍රායශීෂ 176 හැටියට ඉදිරිපත් කරනකොට ඒක කලින් මේ විෂය යටතේම වරායහා ගුවන් සේවය හැටියට තිබුණු එක. නමුත් පූර්වදර්ශයක් තිබෙනවා 2023 දී අලුත් ප්‍රායශීෂයක් එකතු වෙනවා 501 හැටියට. ඒ තමයි එවකට ජනාධිපතිවරයා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාව නම් කරනවා රාජ්‍ය අමතිවරයෙක් හැටියට. ඔහුට විෂයක් බාර දෙනවා වැවිලි කර්මාන්ත. වෙනම ආයතන ප්‍රමාණයක් ගැසට් කරනවා. ඒ ආයතන තමයි මේ ජනතා වස්සංවර්ධන මණ්ඩලය, සීමා සහිත කළුබෝවිටියානතේ කර්මාශාලාව, රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩු වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම ආදී ආයතන ප්‍රමාණයක් ගැසට් කරනවා. රාජ්‍ය අමාත්‍යවරයාට වෙනම විෂය කොටසක් පවරන නියෝජ්‍ය අමතිවරයාගේ නෙමෙයි. එහෙම කරාම අලුත් වැය ශීර්ෂයක් ඕන. අන්නේ වැය ශීර්ෂය 501 හැටියට මේ විසර්ජන පනත් කාර්ක සභාව අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ඒකේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩල සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රසංස්කරණ අමාත්‍යංශය පුනරාවර්තන වියදම් බිලියන 138ක්, මූලධන වියදම් 24 බිලියන 24ක් ලෙස ඒක වෙනම ඉදිරිපත් කරනවා. ඒ නිසා ගරු අපි එතකොට මේ ඇවිල්ලා අලුත් මේකක්. මේ 501 කියලා කියන එක කලින් තිබුණ එකක් නෙමෙයි, අලුත් එකක්. අපි ඉදිරිපත් කළ තියෙන්නේ කලින් 170 හැටියට තිබුණ එකක් තමයි යලි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ තියෙන පූර්වදර්ශ සහ සම්ප්‍රදාය හැටියට මෙවැනි අවස්ථාවකදී විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා මේ ආකාරයේ අමාත්‍ය මණ්ඩලයේ යම් සංශෝධනයක් සිදු වුණොත් වැල්ශේෂයක් විනාමාත්‍යංශයකට ගියොත් එහෙම ඒක සාකච්ඡා කිරීමේ හැකියාවක් පවතුන පොරොෂය පවතිනවා ඒක නීතිමය බාධාවක් නැහැ මොකද මේකේ සමස්ත වියදම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ ඉතකට ලෝකෙන් තොරව මේක සාකච්ඡා කරන්න පුළුවන් මම මේක කිව්ව විස්තර වශයෙන් අනාගතයේ මේ වෙන අවස්ථාවක් ආවොත් අපිට මේ පොරොෂය අනුගමනය කරන්න පුළුවන්කම තිබෙන නිසා
මෙතන මම කලින් කිව්වා වගේ තාක්ෂණික පිළිබඳ ප්‍රශ්නෙකුත් නැහැ ඒක මුදල් ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ නමුත් නෛතිකමය වශයෙන් දැන් බොහෝ වෙලාවල සාකච්ඡා වෙනවා ට්‍රිලියන 8ක් ණය ගත්තා ට්‍රිලියන 2යි ඇසට් තියෙන ට්‍රිලියන 6කට මොකද වුනේ වය කතාවක් දැන් මෙතෙන්දී මෙතන ලොකු අනවබෝධයකින් බොහෝ දෙනා කතා කරන මම දැක්කා ඇමතිවරයෙකුත් මේ සම්බන්ධයෙන් කතා කරනවා දැන් උදාහරණයක් හැටියට මැරිටයිම් ෆැසිලිටි එක සහ පෝර්ට් ඇක්සස් හයිවේ එක මේක තියෙන්නේ පෝර්ට් හයිවේස් ඇන් පෝර්ට්ස් මිනිස්ට්‍රියේ යටතේ එතකොට දැන් මේ මාස දෙක ඇතුලේ මේ එක්ස්චේන්ජ් එකක් වෙනවනම් මැරිටයිම් ෆැසිලිටි එක යනවනම් පෝර්ට්ස් මිනිස්ට්‍රියකට සහ පෝර්ට් ඇක්සස් හයිවේ එක හයිවේස් මිනිස්ට්‍රියකට යනවනම් මේ ඇසට් වල අවුලක් එනවා හරි එහෙම වෙන්නේ නැති වෙන විදියට නෛතික වශයෙන් මේ සෙපරේෂන් එක මේ කාල පරිච්ඡේදය ඇතුලේ කරන්න සිද්ධ වෙනවා.
ඉතින්
එවැනි නෛතික ගැටලු තියෙනවා. ඒ නෛතික ගැටලු විසඳගත්තේ නැත්නම් ගරු සංවිධායකතුමා පස්සේ දවසක කාට හරි මේව ප්‍රශ්න කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා අසංකරන්.
ඉතින් ඒක ගැන කල්පනාවෙන් වැඩ කර යුතුයි කියන
විවාදයක් අපි මේ
යෝජනාව මම ඔබතුමාට ඉදාමත්ම ඕන කැමෙන් ඉදිරිපත් කරනවා.
විවාදයකට ලක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ අපි මේක විවාදයකට ලක් කරගන්න බෑ දැන් වෙන දකන ප්‍රාධිකරණයක් මන්ත්‍රීතුමා
එක එකට උත්තරයක් ලැබුණේ නැහැ මේ මේ වර්ෂයේ කැබිනට් අමාත්‍යංශ වෙනස්කමක් ඇතිවීම නිසා මේකට පරිපූර්ණක ඇස්තමිනිතව ගේන්න අවශ්‍ය මේ සම්බන්ධයෙන් වෙනසට නෛතිකභාවයක් ඇති කරන්න ඒ සම්බන්ධයෙන් කොයි ආකාරයේ කොයි වෙලාවෙදී කරන්න ඒ මේ අවුරුද්දේ වෙනස් වීම තියෙනවා ඒකට මුදල් නීති අනුකූල කරන්න අවශ්‍යයි මේක ආයවැයට පස්සේද ආයවැය තුලින්ද කොයි අවස්ථාවෙද කරන්න
තියෙන්නේ ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අපි අවසන් කරමු දැන් මේ මේ පිළිතුරෙන් අපි අවසන් කරමු දැන් මේක කතා
නෑ
the
issue really is not for next year honorable the minister issue is for these 2 months That is what the honorable member is saying, whether you have to bring a...
Pre-shorten.
Yeah, no, that's all. Yes, yes. Issue is not for next day, issue is for these 2 months.
Honorable TP.
Sri Avi, this is what we're going to talk about. Then, in November 7th, විසර්ජන පනත ඉදිරිපත් කරන බාධාවක් තිබෙනවාද කියන එක තමයි ඊයේ සාකච්ඡාවට ගත්තේ. අවංකව කිව්වොත් එහෙමනේ. ඊට නිසානේ අපි සභානායක කාර්යාලයේදී මේ සාකච්ඡාව ගත්තේ. ඒතර ඒ ප්‍රශ්න අපි ඉස්සරහා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට දැන් අපි උත්තරයක් ලබා දීලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අයවැය ඉදිරිපත් කරනවා, විවාදයේ පැවැත්වෙනවා, කාර්ය සභා අවස්ථාවේදී අපි අදාළ සංශෝධනය ගේනවා. ඒ වගේම තමයි මේ ආකාරයේ මේ විසර්ජන පනත් කැඩුම්පතක් සම්මත වෙන්නට කලින් අමාත්‍ය මණ්ඩල සංශෝධන විෂයපත්යන් වෙනස් වීම වුණ අතර සිදු වෙලා තිබෙනවා. ඒක ගායන්ත කරනවද එමතුමා අමුද්‍යයක් නෙමෙයි. ඒකට අදාළ පූර්වදර්ශයන් පරිදි අපි කටයුතු කරනවා. අවුලක් නැහැනේ. ඔල්රයිට්. ඒකට අපි කටයුතු අපි වගකීම් බාර ගන්නවා.
හොඳයි ගරු මන්ද. ගරු ආචාර්ය හරණී අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය දෙදාස් ගරු අපි දැන් මේ අපි මේ ඊළඟ නිවේදනයට යමු ගරු 2025/8/10 දින ගරු ශානෙක්කයන් රාසමාණික මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය අසන ලද ප්‍රශ්නට පිළිතුරු ලබා දෙමු.
Thank you honorable speaker question 1 answer honorable speaker in accordance with the resolution 57/1 the united nations high commissioner for human rights issued the report on the situation of human rights in sri lanka A/HRC/60/21 annexure A the government of sri lanka submitted observations on the advanced draft copy of the high commissioner's report on 6th august 2025 having followed the interagency consultations annexure B these observations were provided at the request of the office of the united nations high commissioner for human rights OHCHR to demonstrate cooperation and engagement and to ensure that the views of the government of sri lanka were recorded despite the rejection of Human Rights Council Resolution 57/1. This response was subsequently published on the office of the OHCHR website. During the interactive dialogue on Sri Lanka at the 60th session of the Human Rights Council, the Honorable Minister of Foreign Affairs, Foreign Employment and Tourism, addressing the Council, stated the GOSL position regarding the report and outlined the progress achieved and the way forward. Annex to C. Question 2.
Order, order, please. Deputy Speaker will come to the chair.
Honourable Prime Minister, you may please continue.
Thank you. Question 2, answer. Honourable Deputy Speaker, during the interactive dialogue on Sri Lanka at the 60th session of the Human Rights Council, the Government of Sri Lanka acknowledged that the High Commissioner's report contains both recognition of positive developments in the country as well as certain problematic concerns. At Annex to C. The Government of Sri Lanka focused on the opportunity identified by the High Commissioner to implement transformative reforms with reference to Sri Lanka. Following his visit to Sri Lanka in June this year, the High Commissioner highlighted the potential for real change representing all segments of Sri Lankan society and the genuine openness shown by the government. Therefore, the government urged the OHCHR and the Human Rights Council to seize this opportunity and provide the necessary space to advance the rights and well-being of all Sri Lankans through its own national processes. In this regard, Sri Lanka observed that external initiatives will only serve as an impediment to ongoing national efforts and polarize communities unnecessarily. Therefore, the Government of Sri Lanka has informed the OHCHR that the government does not agree with the conclusions and recommendations in the report with reference to international action. Question 3. Answer. Honourable Deputy Speaker, as mentioned above, the Government of Sri Lanka does not agree with the conclusions and recommendations in the report in relation to international intervention. The government sincerely believes that external actions will only exacerbate divisions and therefore thereby jeopardize national processes already underway and efforts to implement genuine and clear initiatives in regard to addressing these issues as well as demonstrate progress. For this reason, the government opposes any form of external mechanisms. The government is committed to advancing accountability through credible domestic processes. To this end, the government has taken steps to strengthen domestic institutions and mechanisms, ensuring that their independence by enhancing financial, human resources, and technical capabilities. A decision was taken to establish an independent public prosecutor's office to further strengthen the delivery of justice. A committee appointed by the Cabinet of Ministers in May 24 is already discussing the establishment of this office. The Cabinet of Ministers decided on 4th August 2025 to expand the composition of the committee and to obtain the assistance of an increased number of experts, as well as by consulting the views of the general public and the Human Rights Commission of Sri Lanka. A process has been initiated for the establishment of a Truth and Reconciliation Commission, and this will be established following consideration of the draft law that has already been proposed and after consultations with stakeholders. However, the government will continue to work in close cooperation with the international community especially for capacity building and to obtain technical assistance on mutually agreed areas. Thank you.
Honorable Rasamanikam, yes.
I think I am allowed to make a couple of clarifications on this matter because this is in response to a question that I raised under the Prime Minister's questions. So if you'd allow me, thank you, Honorable Prime Minister, for your response on this matter. However, Honorable Prime Minister, I would like to bring to your attention that almost 20% of your period of power that the public have given you is already over. 1 year is already gone. So after a year, we are speaking about your informing this house that the government is looking at a domestic mechanism, that you all are opposed to any international intervention only because you are saying that it will polarize communities and that it will create further issues within the country. Now, I disagree on that. To ensure that there is real reconciliation, the victim community must have a process that they believe in and they trust in for you to bring them on board. Now, you have refused that, you have rejected that, which means, as a representative of the victim community, I express my disappointment, because as a member of parliament representing the victim community, we were hopeful that this government at least will listen to the victim community and agree to an international mechanism. But anyway, I've made my point clear that we reject your proposal as a representative of the victim community, and we want an international investigation because we have no faith in the government of Sri Lanka's mechanisms, and that has been the position for 16 years since the end of the war. But since you mentioned about the domestic mechanisms, Honorable Prime Minister, how can you even say that the domestic mechanism will work when the Office of Missing Persons, the Honorable Minister of Justice is here, the Office of Missing Persons, the cadre that they require to function is 250 plus. But in a year since you've been in office, the cadre is still only at 29. Now the onur, Minister, let me finish.
Honorable member, can you please come to your clarification only?
Okay. No, the minister spoke to me, so I can't. Respectable honorable minister is saying something, I have to speak to him. Honorable minister, I'm not lying. I think you better spend some time in your ministry learning these numbers and figures without sitting here and, body shaming Honorable Chamara Sampath. Honorable Prime Minister, you need to look into that. Your Justice Minister body shamed Honorable Chamara Sampath. You spoke about people body shaming in the opposition. Your own Justice Minister yesterday body shamed Honorable Chamara Sampath.
Honorable,
this is unacceptable.
Yes, Deputy Speaker.
Now, the onur, out of 59, there are only 13 staff members. Now, Honorable Prime Minister, the government is saying domestic mechanism. But within the domestic mechanism, you can speak to the OMPJ. I'm not speaking out, putting numbers out of thin air, right? So even the 129 million that was allocated, as of 30th of June, only 36 million rupees was spent. So anyway, how would you address this, Honorable Minister? Now, we don't agree, but how are you, the TRC, all these things, a year later, are we going to go forward indefinitely for a justice matter that that is long overdue?
Honorable Prime Minister.
Honorable Deputy Speaker, as noted by the Honorable Member himself, we have only completed 20% of our time period. That means we have 80% time left to address all of these issues. So there is no problem with our position or with our strategies. We firmly believe that building trust among the victim community is a priority for us, and we understand the concerns, and the Honorable Member has the right to continue to raise these issues and to engage with us, which we welcome. But I think we have demonstrated over the past year our willingness to listen, our willingness to compromise on certain issues, and our willingness to also change tactics when and where necessary, and we will continue to do so. We will also continue to do so with the larger members of that of the community, of the victim community, who have also voted for us and are part of our constituency as well. But as citizens of this country, we take cognizance of all of their concerns. We understand why there has been an erosion of trust. We acknowledge that. But as a new government, we are committed to rebuilding that trust. We recognize that there are problems within local initiatives, but those are also being addressed. I request the Minister of Justice to respond to the issues pertaining to the institutions under his ministry, because those issues have also been addressed. Thank you.
Honorable Minister of Justice, yes, you were named. Are you willing to take it, Honorable Minister?
I will. Right, let me answer what is transpired so far. Thereafter, you can ask.
Okay, Honorable Minister, please.
Right. Right. Okay.
Okay, make it short, Honorable Rasamanikam.
Honorable Prime Minister, we appreciate your response. We thank you. We appreciate the work that this government is doing. We support you. We want to work with you. We want to help you. But we are worried that 20% of the time already lapsing, another 20% goes, another 20% goes, then you know the government staff will also start working accordingly. So we respect you, we have a lot of respect for you, for this government. We want to work with you, but we are trying to tell you what our requirement is, right? Now, with the Office of Reparations also, Honorable Prime Minister, we have concerns, even though as a representative of the victim community, the Tamil mothers have mostly rejected the Office of Reparations and said
Honorable
that they don't
Honorable Asamanika, you wanted to pose a the second, question to our Honorable Minister.
Well, my question is to the Honorable Prime Minister. If she wants to delegate it to the yes. Minister in charge, that's up to her. So, I didn't come to question the Honorable Justice Minister today. So, Honorable Prime Minister, the Office of Reparations also, in 2019, there was an agreement to pay the victims 200,000 rupees as a temporary allowance. Only 60 million or something was paid at the time, 153 families. In 2022, when Ali Sabri was minister, he offered 100,000. The victim community rejected that. Then they increased it to 200,000. That also was rejected. In the year of 2024, Honorable Deputy Speaker, a budget of 1,000 million was allocated for reparations and 800 million of that was spent. Right? Now, again, let me emphasize this. The Tamil mothers have rejected this. I'm not saying this is their request, but still, since you are offering this as a domestic solution, which is my concern. Now, in the budget for 2025, 1,000 million was allocated. But as far as I am aware, not a single cent of that has been paid this year. Now, this is the information that I have. I am not the government, right? So, most of these mothers, Honorable Deputy Speaker, are mothers from before 2000. Right, around 7,000 or 8,000 of them are from before 2000. Out of the 16,000 that have been registered, so some of them are members of the JVP. Now, Ranil Wickremesinghe has paid 800 million.
Honorable Rasamanika, right? I'm
binding up, sir. Now, my question, Honorable
yes,
Prime Minister,
please.
Is on this background, you are a member of the Constitutional Council as well, right? The Office of Reparations, two members were recently recommended by the Constitutional Council to the Office of Reparations. Now, out of the five, if these two recommended persons are appointed, one person already there, Paritha Fernando, is from a military background, right? And the two persons that you have recommended, the Constitutional Council, Joseph Terence Jnanam Sam Sundaram, right? He's a retired military officer. Then there's Vasanta Pereira, female, was attached to the Ministry of Defense. Now, both these people have had some military background and Tamil people are opposed to them. Now, three people out of five, the Tamil people are opposed to. The victim committee is opposed. How would you justify the Office of Reparations working in this context? Along with that, Honorable Deputy Speaker, we have other concerns about, you know, even day-to-day activities like the Batiklo Medical Campus signboard being put
Honorable,
up in single
member,
and not in Tamil. These are day-to-day issues. I will convey that to the minister, Prime Minister in writing. So my primary concerns, Honorable Minister, my intention is not to push you against the wall and say that you haven't done things. My only intention is to work with you to resolve the issues of the victim community.
Honorable
Thank
Minister, Honorable Harsha Nanekar.
Yes.
Are you...
Thank you, Honorable MP, Mr. Rasamanikam. While I did not prepare for an answer, because obviously you're not referring it to me, but I think, fortunately, I do have some information I might be able to clarify the situation with. First of all, about recruitment. You are right. When we came into power in 2024, those cadre vacancies existed. Now, as you are aware, while I do not want to blame the old politics, when after Gotabaya Rajapaksa won in 2019, he famously said, I won with the votes in the south. So thereafter, the racial politics that continued seeped into the institutions and the establishments too. So even the people who were appointed were just there to collect salaries and not to perform their functions as such. So when we came into power, some of them were still there. And then we worked and we saw all the weaknesses. Now, although you said 29, true, because we are recruiting 90 more. Because with the financial restraints, 90 has been approved for missing persons and now they are being recruited. Process is on the way. And also, I'm not denying, there are other reforms that has to be done with Office of Missing Persons, which will be done. None of them have been done from 2019, but we have started in 2024 November and we are attending to it. About the Office of Reparations, what you raised, Honorable MP, this, I'm so glad that you raised it, because there appears to be a team, despite the truthful side, they are spreading misinformation. For this particular group, I have given three meetings and explained. First and foremost, Office of Reparation can only pay up when it has been assessed as missing persons, right? Out of the 16,000 odd, only 4,000 odd has been paid compensation. But remember, missing persons payments have been made in the 1990s, early 2000s, like that right throughout, when the Office of Missing Persons was not functioning. So according to law, only one-off payment can be made as a recognition of the missing person. So somewhere in 1990, it could have been 25,000. Somewhere in 2000, it could have been some 100,000, 150,000, so on and so forth. Now this team who comes to me requests that all of them be paid 200,000. Now in law, there's no provision to pay whatever was short. There was no provision. But I did speak to them and told them, that particular team who came to see me, that I will put to the cabinet and get a policy approval for the balance. However, there's a difficulty in ascertaining from 1990s these payments were made from various places. There's no proper record. So the government will never know how much each person has got for themselves. As a result of which, I cannot propose a cabinet paper in any scientific manner. Otherwise, the money of the public will be wasted. So as a result of which, we are in the process of collecting that data. On top of that, we don't believe just a one-off payment and then wash our hands. Because believe me, for victims of missing person families, they need other social needs, other economic needs, recognition. Continuous life support is necessary for them because their breadwinner is gone. And for that end, we are working with the UN Resident Coordinator's Office in order to come up with a far better social cycle, social package for them on top of the money. But these particular people who are saying out of 1,000 they didn't pay anything are simply saying pay us 200,000. There's no provision in law, neither do I know how much each person got except for their word of mouth, for which I cannot use the treasury's money. But I do understand the problem. They need the money and we are collecting the information. Secondly, when it's a missing person, whether it's the north or the south, it's a crime. And to that end, we feel for all the families, whether it's the south or the north. We don't make a differentiation about the victims and their race or geographical connection. So therefore, to that end, we are working tirelessly to come up with the best package. Why? Our president was elected. We were elected with the votes from the north, south, east, and west. Therefore, they trust us. So therefore, when we are trying to help people, it's always according to law and never, ever according to based on race. So, Mr. Raswanikam, thank you so much, Honorable MP, for raising that question. So I was able to clarify. With regard to the appointments to the Constitutional Council, of course, I will leave it in the hands of the Honorable Prime Minister. Thank you.
Honorable Sunil Handunetti, Minister of Industries and Entrepreneurship Development. I think we have given a lot of time for your question.
Manika Swarnabhar Adhikarita Dalva Prashneta Hidituru Didas Visavisipa Kale to
Okay, let the Honorable Minister finish. I'll give you a minute.
Kilogram Hatalispandat.
Honorable Minister Harshan Nanakar, are you willing to take that? Yeah, let me find out from the clarify from the minister. He seems to be in a hurry.
Garukatana Garniojikatan Bad Soka Vagasa Dineda Nathim Kuda Kavilino.
Yeah, Honorable Jasamani, just take a few seconds only because we have very short
Honorable
time
Minister,
today.
Honorable Minister, this entire matter now, you said about the North and the South. The Tamil people have rejected the OR. So I am speaking on behalf of the mothers of the Sinhala mothers from the South. Now this particular one, even though you say that you all can't pay it, when Madam Chandrika Bandaranaik was the president, there was an arrangement to pay 15,000, 25,000 and 50,000. Out of which, Honorable Minister, at the time there was an agreement to pay up to 200. So all I'm saying is, Honorable, be fair by Honorable those mothers Nanekara. Without saying it's unfair. That's all.
Look here. All agreements, sir, has to be according to law. And all payments were done after, of course, the rates were increased, but only after the investigation was done and recommended by the OMP. So right now, I have got cabinet approval for 375 million rupees to appoint 75 people to start investigations. They will get their 200,000. So whatever the information you have is not correct, Mr. Raswani.